Honorable Eranga Gunasekara, you have 13 minutes.
Garu niyojya kathanayakathumani visheshayenma ape parliamentuwa athula ada palamu wathawata rajya moolya kalamana karana panata wagantiyata anuwa raje upaya margika salasma apada palamuwenna sabhagatha karanawa meka visheshayenma 20 26 e wagema 20 30 salasum api idiripat karala thiyenawa ඒ ඉදිරිපත් කළ තියේදී අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි අපේ රට මීට පෙර අපි කවුරුත් පිළිගනිමින් තියෙනවා රටක් විදිහට අපි බංකොලොත් භාවයට පත් වෙච්ච රටක්. ඒතකොට බංකොලොත් භාවයට රටක් පත් වෙච්චි පත් වෙන තත්ත්වයක් ඇතුලේ ඒක අපි හඳුනා ගන්න ඕනේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පෙර ප්‍රශ්නකට අපි ප්‍රවේශයක් ගන්න පෙර ඒ ප්‍රශ්නේ පදනම අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඒ ප්‍රශ්නේ ඒ රටක් විදිහට අපි බංකොලොත් වීමේ ක්‍රියාවලියේ මූලික 1 2 3 4 5 කියලා අපි බැලුවොත් ඊ ප්‍රධාන එකක් තමයි අපේ රටේ මූල්‍ය පද්ධතියට විනිවිදභාවයක් තිබුණ නැති එක. නිසි කළමනාකාරීත්වයක් තිබුණ නැති එක. ඒ වගේම විනයක් තිබුණ නැති එක. ඒක නිසා එහෙම විනයක් තිබුණ නැති රටකට වැඩපිල්ලක් තිබුණ නැති රටකට අද මේ රටේ ජනතාවත් එකතු වෙලා අප ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විදියට අපි විනයක් වැඩපිළිලක් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉදිරිපත් කළා තියෙන ප්‍රකාශ පොත් ගණන් නැතු පොත්වල අච්චු ගහන්නේ නැතුව මේවා අංක විදියට කියන්නේ නැතුව වෙන මොනවද අපි කියන්න තියෙන ක්‍රමවේදී? මේවා වැඩපිළිල ඇතුලේ අච්චු ගහලා ක්‍රමවේද ඇතුලේ තමයි අපි මේවා කියන්න ඕනකම තියෙන්නේ. ඒවා කතා කරන්න ඕනකම තියෙන්නේ. ඒවා කියෙව්වොත් ඒව බැලුවොත් ඒව ඇතින මොනවද වැඩපිල්ල කියලා. ඒව මොනවද තියෙන්නේ කියලා තියෙනවා. හැබැයි ඒව බලන්න නැතුව වෙන වෙන දේවල් කියවන්න ගියොත් මේව අහුවෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි දන්නවා දැන් අද මේ සංවාදය ඇතුළෙත් ඇත්තටම විපක්ෂය මොකද්ද කරමින් ඉන්නේ? විපක්ෂය මොකද්ද මේ කරමින් තියෙන්නේ? අපි දන්නවා මෙතන ඉන්න විපක්ෂ ඉන්න මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ නැහැ ආණ්ඩු පක්ෂය පිළිබඳ ඇවිල්ලා ಗುಣ ගායනා කරන්න අපිට සුදුහුණු ගන්න නැහැ එහෙම එකක් ඕනේ නැහැ. ඒක දේශපාලනික වශයෙන් අපෙන් වෙන අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වා දෙන්න ඒක සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි දැන් විපක්ෂ මොකද්ද කරමින් තියෙන්නේ? මේ පහුගිය අවුරුදු ගණනාවක් ඇතුළේ රට බංකොලොත් කළා. රට කාලා දූෂණය කළා. ඒ ඔක්කොම කළා තියෙද්දී අද මාතේ මහ ජනතාවක් එක මේක පියවරෙන් පියවර ඔසවා තබන්න අප සූදානම් වෙද්දී එළියට ගිහිනුත් මේ ගැලරිය ඇතුලේ ඉන් පිටතත් සමහර මාධ්‍ය චැනල් ටිකක් එකතු කරගෙන විශේෂයෙන්ම මේ රට ගොඩනගන යන ක්‍රියාවලිය ඇතුලේ ඒ ඒකේ ඉන්න ආයෝජකයන් ඒකේ ඉන්න ව්‍යාපාරිකයන් ඒකට මැදිහත් වෙන මිනිසුන් බය කරන සලිත කරන හීනක මේ විපක්ෂ ජීවත් වෙනවා. ඒක නිසා අද මේ කතා කරන මහත්තුරු මීට අවුරුද්දකට පෙර මොනවද කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි? අපේ රටට කිව්ව දේ තමයි විදේශ ආයෝජකයන් එන්නේ නැහැ කිව්වා. ජාත්‍යන්තර සම්බන්ධතා අපිට නැහැ කිව්වා. තෙල් පෝලිං ගෑස් පෝලිං එනකම් බලාගෙන හිටියේ මේ මහත්තුරු පහුගිය කාලේ කියවපු දේවල්. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ දන්නවා විශේෂයෙන්ම ඇමරිකාව ඒක ලංකාව විතරක් නෙමෙයි පොදුවේ ගත්තොත් එහෙම ඇමරිකන් පාලනය ඇතුලේ ආපු තීරුබදු පිළිබඳ යම් ප්‍රශ්නයක් පැන නැගුණා. හැබැයි විපක්ෂ මොකද උනේ? පුදුම සතුටකින් හිටියේ මේකත් එක්ක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් ඇයි එහෙම වුණොත් මේක අපහසුතාවයට පත් කරන්න පුළුවන් ඒ කියලා බල ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරගෙන තිබුණා. හැබැයි මොකද වෙලා තිබුණේ? අපි කියන්නේ මේ ප්‍රශ්නේ 100%ක් ඉවරයි කියලා. හැබැයි මොකද වෙලා තිබුණේ? ඒක අපි තා අපේ රාජ්‍ය තාන්ත්‍රිකව අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ නියෝජ්‍ය මුදල් ඇමතිතුරු ඒ සියලු දෙනා මැදිහත් වෙමිනේ කලමනාකරණය කරන්න මැදිහත් වෙමි තියෙනවා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ දන්නවා විශේෂයෙන්ම ඉරානය ඒ වගේම ඊශ්‍රායලය ඒ වගේම ඇමරිකාව සහ මැද පෙරදි කලාපය ඇතුලේ යම් යුදමය වාතාවරණයක් මතුවෙමින් ඉන්නවා. ඒ මතුවෙන ආපු තත්ත්වය ඇතුලේදී ඔබ දන්නවා ගල්ෆ් කලාපය ඇතුලේ විශේෂයෙන්ම ගුවන් සීමාව වැහුවා. හැබැයි මේ විපක්ෂිතම මහත්තුරු මොකද්ද කරේ? උදේ හවස සෝෂල් මීඩියා වල වොයිස් කට් එක දෙන්න පටන් ගත්තා තෙල් නැති වෙනවා කියලා. මොකද්ද මේ පටු මානසිකත්වය? මොකද්ද මේ ඒ තියෙන මානසිකත්වය? ඉතින් ඒක තමයි ඔවුන්ගේ ක්‍රියාමාර්ග බවට පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අද අපි අවුරුදු 5කට යම් නිශ්චිත වැඩපිළිවෙළක් මූල්‍ය ක්‍රියාමාර්ග ටිකක් වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා තියෙද්දී අද මොනවද අපිට ඇවිල්ලා කියන්නේ? අද මේක ඇතුලේ ගෝරනාඩු දෙන්න පටන් අරගෙන තියෙනවා. එක පැත්තකින් කන්ටේනර් කියලා. මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි මේ කන්ටේනර් ප්‍රශ්නේ? මේ ඒ හිටපු විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයා මොකද්ද මීට පෙර කෑ ගහගෙන තිබුණේ? මේ දවස් දෙකේ දේශපාලනේ මේ කරන්නේ. ඔබ දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, ඊට පෙර ඒ මහත්යර පුදුම අසනීපයක් තිබුණා. ඒ පක්ෂයේ හිටපු කට්ටියවත් පැත්තක දාලා එයා කොඩිය ගහලා පෙන්වන්න හැදුවා කොළඹ නගර සභාවේ මම තමයි ලොක්කා කියලා. හරිද? මීඩියා දෙක තුනක් අල්ලගෙන හතර වටේ දාගෙන පක්ෂ කට්ටියටත් ගේම දීගෙන වැඩේ කොඩිය ගහන්න බලාගෙන හිටියේ. හරිද? කොඩිය වැදුන තැන කොතනද කියලා ඔබ දන්නෝ. ඒ නිසා මොකද්ද උනේ? දැන් ඒක ඉවරයි. දැන් ඊට පස්සේ අද ඇවිල්ලා මේ සංවාදය ඇතුළේදී කන්ටේනර් කතාවක් කියනවා. මොකද්ද මේ කන්ටේනර් කතාව? ඒ මතු කරපු මන්ත්‍රීවරයාම මීට පෙර මොකද්ද මතු කරේ? ජාතික ජනබලවේගයට උදව් කරපු, ඒ වගේම ව්‍යාපාරිකයේ පදනම් කරගෙන විශේෂම බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා පදනම් කරගෙන කිව්වා ඔහුගේ කන්ටේනර් ටික තමයි නිදහස් කරේ කියලා. දැන් අද කොහේව? අද ඒ කතා ඉවරයි. ඊට පස්සේ අපේ අමාත්‍යවරයා විමල් රත්නායක අමාත්‍යවරයා ඔහු අල්ලගෙන කිව්වා මේකට ඔහු සම්බන්ධයි කියලා. දැන් අද කොහේව? ආද ඒව නෑ. හැබැයි දැන් අපි මොකද්ද කරමින් තිබුණේ? අපි මේ මතුවෙන තත්ත්වය ඉතාමත් හොඳින් කල්පනා කරමින් අපි එකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත්තා. සිදුවීමක් වුණාට පස්සේ විශේෂම මුදල් අමාත්‍යංශ මැදිහත් වෙලා ජනවාරි මාසේ මේ අද ජනවාරි මාසේ 30 වෙනිදා මේකට අදාළ කරන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව පත් කරේ කවුද නියෝජ්‍ය කතානායකතුමනි? මේ අපේ රජය. මහා බැංකුව වගේ වෙන අනිත් හොරකම් වගේ අපි ලැස්සලා යන්න ගියේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එකට අදාළ කරන කමිටුවක් දැම්මා. ඒ කමිටුව දැම්මේ අපේ ආණ්ඩුවෙන්, අපේ ඇමතිවරු, මුදල් අමාත්‍යංශයෙන්. ඒ දාපු කමිටුවේ තියෙන වාර්තා ටික අරගෙන අද මෙතන ඇවිල්ලා සිංහනාද කියනවා. මොකද්ද මේ ජීවිතේ? මේ අපි දාපු කමිටුවේ ඒකට අදාළ කරන වාර්තාවේ සමහර චූටි චූටි කෑලි අරගෙන අද මෙතන මාර ප්‍රකාශයක් වගේ කියනවා. මේ අපි ලියපු පොතනේ, අපි කතා කරපු වැඩේනේ, අපි දාපු ප්‍රමේනේ. ඉතින් ඒක අරගෙන එයා ගිහලා යාගේ පොත වගේ කියනවා. මොකද්ද මේ දවසේ දේශපාලනේ? දවසේ දේශපාලනේ මේ කරමින් තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ තව දැන් මෙතන බලාගෙන හිටපු සමහර ඇමතිවරු, මේ මන්ත්‍රීවරු ඕක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අද දැන් ඔන්න දැන් චුට්ටකට ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලා ආවිල්ලා කතා කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ ගියා යන්න. දැන් ඒකේ මොනවද කියන්නේ? දැන් කියනවා මේ වැඩපිළිවෙලක් නැද්ද කියලා. මේ දැන් පොත් ගහලා තියෙනවා. තමන්ගේ මේසේ උඩ පොත තියෙනවා. මේකෙදි පොඩ්ඩක් මේකට සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් භාෂා තුනෙමක් තියෙනවා කියන නියෝජ්‍ය කතානායක. ඉතින් මේක බලන්න පුළුවන්. මේක බලන්න නැතුව මොකක් හරි තියෙන එකක් ඇවිල්ලා කියවලා යනවා. මොකද්ද මේ දේශපාලනේ? ඒ විතරක් නෙමෙයි. දැන් අහනවා මේක ඇතුළට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. මම කියනවා මේ මන්ත්‍රීවරයාට පුළුවන් නම් අහන්න ජපානයේ තානාපතිවරයාගෙන් අපි ආවට පස්සේ අපි ගත්ත ක්‍රියාමාර්ග ඇතුළේ ආයෝජන වැඩි වුණේ නැද්ද කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු, ඒගොල්ලන්ගේ බාප්පල මහප්පල රකිද්දි ඒව ඇතුළේ ජපානයේ හිටපු ඒ ආයෝජක දාලා ගියා. හැබැයි අද මොකද්ද අපි කරමින් තිබුණේ? ඒ හදපු මූල්‍ය විනිමය ඇතුළේ අද ඒ ආයෝජකයන් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. අහනවා මොකද්ද වැඩපිළිල කියලා. ඒ වගේම තමයි නේ ඒ මන්ත්‍රීවරයාගේ මාමලා, එයා ලංකාවේ කරපු ගේම් අන්න අද නීතිය ක්‍රියාත්මක විනයට අදාළ කරන කටයුතු වෙනවා. ඒ වෙද්දි මොකද වෙන්නේ? ඒවා දේශපාලන මැදිහත් වීමුයි. ඒක නිසා පහුගිය කාලේ මෙතන මේ ඉස්සරහා පේල් දෙකේ තුනේ හිටපු සමහර මන්ත්‍රීවරු ඇවිල්ලා එන ගෝරනාඩු දාමින් තිබුණා නීතිය ක්‍රියාත්මක කරන්න කෝ හොරුන්ට දඬුවම් දෙනවා කියලා. අද කිසි කෙඳිරියක් නැහැ. ඔහේ ඒ ගැන දැන් වහලා බලාගෙන ඉන්නවා. ඒක නිසා මූල්‍ය විනයක් රටට හදන්න ඕනේ. ඒක නිසා රටක් ඇතුලේ යම් අපරාධ රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා නම් එතනින් එහාට රටක් දියුණු වෙන්න බෑ. අපි කියන්නේ ඒක එකම ක්‍රියාමාර්ගය කියලා. හැබැයි එයට මඟ පෙන්වීමක් කරන්න ඕනකම තියෙනවා. ඒට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා තමයි නියෝජ්‍ය කතානායකතුමනි අප ආවට පස්සේ ඔබ දන්නවා අපි රටක් විදිහට බංකොලොත් වෙලා තිබුණේ. අපිට ප්‍රධාන ගැටලු දෙකක් තිබුණා. එකක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඩොලර් පෙට්ටියක් තියෙනවා. අනිත් පැත්තේ රුපියල් පෙට්ටියක් තියෙනවා. ඒක නිසා එක පැත්තක රුපියල් සහ ඩොලර් ප්‍රමාණය අපි ආරක්ෂා කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් ඒක වර්ධනය කරගන්න. ඒ වෙනුවෙන් අපි ආර්ථික ක්‍රියාමාර්ග ගන්නවා. ඒකේ පළවෙනි ක්‍රියාමාර්ගය මොකද්ද? පළවෙනි ක්‍රියාමාර්ගය තමයි අපි ජනවරමට අනුව ගරු කරමින් දූෂණයේ වංචාවට අදාළ කරන ක්‍රියාමාර්ග තීරණ. ඒ වගේම අපි ආදර්ශයෙන් ලබා දීම. අප දන්නෝ ඒවෙන් ඉතරක් රටක් දිනු වෙන්න බෑ. දැන් අද ඒවා අපි කරලා තියලා ඒවා අපි වැඩ කටයුතු පෙන්නගෙන යද්දී අහනෝ දැන් ඒකෙන් විතරක් කරන්න පුළුවන්. ඔව් ඒකෙන් විතරක් කරන්න බෑ. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. ඒක නිසා තමයි ජනාධිපතිතුමාගේ ඉඳන් නියෝජ්‍ය ඇමතිවරු ඇමතිවරුන්ගේ ඉඳන් ඒ අනිත් මූලික නිලධාරී මට්ටමින් මේ ආදර්ශය දෙමින් තියෙන්නේ. වියදම් කපාගෙන අපි කොහොමද අර පරිස්සමින් අර රුපියල් පෙට්ටියයි ඩොලර් පෙට්ටියයි කොහොමද පරිස්සම් කරන්න කියන එකයි අපි මේ පෙන්නමිනි. එතකොට ඒක දැන් අපි කරන්න ඕනේ නැද්ද? අපි ඒ කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒකට අනුව පෞද්ගල කාලය ඇතුලේ ඒ වෙච්ච දූෂණ වංචා පිළිබඳව
මේ රංග ගුණසේකර you have 2 more minutes.
නීතිමය ක්‍රියාමාර්ග ටික අපි ගනිමින් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඉදිරිපත් කරේ එය මේකට අත්‍යවශ්‍ය නැද්ද? ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මේ 2020-26 මූල්‍ය ක්‍රමෝපායන ප්‍රකාශනය සම්බන්ධයෙන් මම යම් අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ. ඇත්තට මොකද්ද මේ අපි මේ ඉදිරිපත් කරන එක? මේක 20-26-30 දක්වා මූල්‍ය සැලැස්මක් අප ආණ්ඩුව විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් පස්සේ සෑම වසරකම ජූනි මාසේ වසරක් පාසා මේක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේක හුදු ලියවිල්ලක්ද? නෑ, මේක නිශ්චිත ප්‍රායෝගික ඒ වගේම උපාය මාර්ග වැඩපිළිවෙළක් තමයි අප ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මහ ජනතාවට මීට පෙර බදු අය කරගන්නවා තමයි. හැබැයි ඒ බදු මුදල් වලට මොකද්ද කරන්න යන්නේ? ඒ බදු මුදල් කොයි කොයි තැන්වලද මේ රටේ ජනතාවට සේවෙන්නේ කියලා එහෙම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒවා තිබුණා අර කැබිනට් මණ්ඩලයේ පස් දෙනා දාගෙන හිටපු කල්ලි ඇතුලේ. ඒ හිටපු කල්ලි ගාව තමයි වැඩපිළිවෙළ තිබුණේ. අඩුමතරමේ මන්ත්‍රීවරු තැමතුරු දැනගෙන හිටියේ නැහැ. අප මොකද කරමින් තියෙන්නේ? අද අපි රටේ ජනතාවට සභාගත කරනවා. මේ තමයි අපේ වැඩපිළිවෙල කියලා. ඉතින් ඒකට වෙච්ච මැදිහත්වීම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ මේ සැලසුම කුමක්ද? මේක තමයි විශේෂයෙන්ම 20-32 වෙද්දී අපි රාජ්‍ය ණය රටේ දළදේශ නිෂ්පාදනයෙන් 95%කට වඩා අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අන්න ඇහුවා මොකද්ද අපේ සැලැස්ම කියලා. අපේ ඉලක්කයයි. ඒ විතරක් නෙමෙයි රජයේ අපකර දළදේශ නිෂ්පාදනයේ 7.5% අපි පවත්වාගෙන යන්න අපි වැඩ කටයුතු කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි දැන් මෙතනින් එහාට ඇහුවා අපි කොහොමද අපි මේ අවුරුද්දක් විතර වගේ කාලයක් වෙනවා අපි මෙතනින් මොකද්ද මේ කරමින් යන්නේ කියලා. ඒක නිසා ඒවා සංඛ්‍යා දත් එක්ක තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. නැත්තම් කොහොමද මෙතන පාර්ලිමේන්තුව ගෙනල්ලා සීට් එක ඉස්සරහ තියන්නේ? ඒගොල්ල ගත්ත දේවල් හොරකම් කරපුවා දෙන්න පුළුවන්. නමුත් ඉලක්ක පෙන්වන්නේ සංඛ්‍යාලයකටත් එක්ක තමයි. ඒක නිසා විශේෂයෙන්ම අපි අපනයන ආදායම අපි මොකද්ද කරගෙන තියෙන්නේ? අපි ඉතාමත් ප්‍රමාණිකුල වැඩි කරගෙන තියෙනවා. 2025 මුල් මාස 5 ඇතුලේ අපනයන ආදායම ඩොලර් මිලියන 6.9කින් අපි වැඩි කරගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2024යි සාපේක්ෂව ගත්තොත් එහෙම 7.14කින් අපි වර්ධනය කරගෙන තියෙනවා. එතකොට මේවා සංඛ්‍යාලයකට අපි ගන්න ඕනේ නැද්ද? අපි කියන්න ඕනේ නැද්ද? ඒ වගේම ගත්තොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා GDP එක 15%කට රාජ්‍ය ආදායම ඉහළ දාන්න. ඒ විතරක් නෙමෙයි අපි බදු ආදායම බදු හොරුන්ට ඒ සහන දෙද්දි ඒ විශේෂයෙන්ම ඒවා තමන්ගේ දේශපාලන ඇජෙන්ඩකට පාවිච්චි කරද්දී ඔබේ අපේ ආණ්ඩුව අපි සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මාස 5ක් ඇතුළතදී දේශීය ආදායම 100%-101%ක් දක්වා ගේන්න. ඒ වගේම රේගු ආදායම සුරාබදු ආදායම 106%-ක්ින් 100%-ක් පවත්වාගෙන සමත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළත් සමග අපි රටේ ජනතාවට අද නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් එක්ක මේ ජනතාවත් එක්ක ක්‍රමානුකූලව මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ගන්න මැදිහත් වෙන්න මේ රජයේ සූදානම් කියමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම.